කරු මන ගණශයෙන් මැත්තම ඔබතුමාට මිනිත්තු 6ක කාලයක්
තියෙනවා. මම සෝදී දිලොම් මමනු ගම ඇමැතිමනි. මොකද එතුමා කිව්වා අර මේ ලොටස් ටවර් එකකින් අර අර what you call parachute jumping. Yeah yeah. ඒක අන්න මං අයි මේ ඉගලේ වේටිං බට් අර ඩොලර් 500 කියනකොට ඔළුව රිදන්නේ. ඩොලර් 500ක් කියලා ගාස්තු කියනකොට ඔළුව රිදෙනවා. Yeah. Yes, fine, fine. Okay. Yes, fine. Today morning, we saw the honorable opposition leader made a statement regarding the poverty conditions in this country today. And he said that poverty, as per the World Bank's report, poverty has been increased. It has gone up to 26% in the country. I would like to qualify his statement for something, because though the national rate is 26%, it has passed 50% in the plantation sector. Vathukare me dupat bhavaya da vathukare sambandhava dan kiyannari poddak me damthi metthuma innwa ramesh patrina metthuma innwa vathukare eka 151 ak vidiyata dan wedi vela thiyena baba me aawandu avadannuna kiyanna kamathi e nisa e විපක්ෂනායකතුමාගේ උත්තර ප්‍රශ්න වලට උත්තර දෙන්න කොට ආණ්ඩුව එතරම් මිතා අගමැතිතුමා හිටියා මේ සභානායකතුමා හිටියා ප්‍රධාන විපක්ෂ ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා හිටියා දෙනකොට කරුණා කරලා මේ විශේෂයෙන්ම මේ වතුකරේ ජනතාවට මොකද්ද කරන්න කියලා ඒකත් අවධානය යොමු කරගෙන උත්තර දෙන්න කියලා කියන්න කැමති මම සතුරු වෙනවා අද අවස පිළිතුරු කතාවේදී මම දන්නා අධිකර ජනාධිපතිතුමා ඇයිද නැත්නම් වෙන කවුරු දීද මට දන්නේ නැහැ ඒ වුණා නම් ඒ අවස්ථාවේදී වතකරේ තිබෙනද මේ 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 බරපතල ප්‍රශ්නය ජාතික මට්ටමින් 26යි නම් වතකරේ 51ක් ඒ වගේ මේ ෆුඩ් ඉන් සෙකියුරිටි බලනකොට ග්‍රාමීය පැත්තෙන් තියෙන්නේ ප්‍රදේශවල තියෙන්නේ 136යි නාගරික දුප්පත්කම තියෙන්නේ 46යි ඒකත් වතකරේ තියෙන්නේ 53යි දැන් මේවා එක්සන් ජාතීන්ගේ ඒ වගේ ශ්‍රී ලංකා රෙඩ් ක්‍රෝස් ඉන්ටර්නැෂනල් රෙඩ් ක්‍රෝස් ඒ වගේ මේ ලෝක බැංකුවේ වාර්තාවල අපි කියන්නේ නෙවෙයි ඒකලන් කියනවා. ඉතින් ඒ නිසා වතුකරේ කියනකොට මේ රටේ තුල දූපතයක් දූපතව තව දූපතයක් විදිහට තමයි තියන්නේ සමාජය. ඒ සම්බන්ධ විශේෂ අවධානය යොමු කරන්න කියලා ආණ්ඩුවට මම කියන්නේ කවදද මොකද මම තාම කනකට වෙනවා. ජනපත්තුමාගේ මේ 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 බජට් වාර්තාවේ කොතනාරි මේ විශේෂ ප්‍රශ්නය වතුකරේ සිදුවෙන බව කොතනවත් he has not acknowledged. That is very important. That is what it saddens us because he has not acknowledged කරලා නැහැ කොතනවත් ඒ නිසා දැන් මම දන්නා මේ රටේ දින රත් වැඩියට විශේෂ සනාධාර ලබා දෙන්න බැරි වෙයි මට දැන් තේරෙනවා නමුත් ආණ්ඩුව කියන්න ඕන ජනාධිපතිතුමා කියන්න ඕන මේක අපි දැනගෙන ඉන්නවා කියලා අද අවසාරි ජනාධිපතිතුමා ඒ සම්බන්ධ කිව්වා නම් මම සතුරු වෙනවා කියලා හිතනවා ඉන්ද්‍රේ we also saw that foreign minister Ali Sabri honorable Ali Sabri had gone to UNGA United Nations General Council and stated that this current crisis conditions have opened new opportunities for reform that is correct we also agree the me ada me tiena me me tattwe adiyata me me arbudayen araha thamai wenasak athi wenne ලෝක ඉතිහාස අරබල්ලකට කොතරම්වත් වෙනසක් ඇති වෙලා තියෙන අර්බුදයෙන් පසුව තමයි. එබැනම් මේ එන වෙනස ප්‍රගතිශීලී වෙනස වෙන්න ඕන. ඉන්ද්‍රේ இந்த நெருக்கடிக்கு பின்னால வரக்கூடிய அந்த மாற்றம் என்பது முற்போக்கான மாற்றமாக இருக்க வேண்டும். அதை நாம் விரும்புகின்றோம். அதைத்தான் நாங்கள் எதிர்பார்க்கின்றோம். ஆகவே அந்த மாற்றம் இந்த நெருக்கடி ஆக பொருளாதார நெருக்கடி மாத்திரம் அல்ல. பொருளாதாரத்தை தாண்டிய பொருளாதார கலாச்சார நெருக்கடியாக இருக்கின்றது. அதை புரிந்து கொள்ள வேண்டும். இன்று நேற்று முதல் நாள் பார்த்தால் எங்களது நீதி அமைச்சர் விஜயதா ராஜபக்சே அவர்கள் அரசு தமிழ் கைதிகளை பற்றி சொல்லியிருக்கின்றார் ஏறக்குறைய 40 பேர் இருக்கின்றார்கள் சொல்லியிருக்கிறார் நல்ல விஷயம் தான் இது இந்த அரசாங்கத்து வந்த பொழுது ஒரு 8 பேரை ஜனாதிபதி அவர்கள் தீபாவளி அன்று விடுதலை செய்திருந்தார் அன்று சந்தித்த பொழுது சொன்னார் அடுத்து நான் சொன்ன அடுத்து பொங்கல் வருகிறது தை மாசத்திலே அடுத்த மாதத்தில் வருகிறது அதன் போது மீதி இருக்கின்ற விடுதலை செய்யுங்கள் சொன்னேன் இப்ப நேற்று பார்த்தால் அமைச்சர் அவர்கள் அப்படி அல்ல அந்த வழக்குகள் துரிதப்படுத்துவதாக சொன்னார் துரிதப்படுத்த வேண்டாம் அங்கே இருக்கும் கைதிகளை பார்த்தால் ஒரு பகுதியினர் தீர்ப்பு வழங்கப்பட்டு திருப்பி அனுபவித்துக் கொண்டிருக்கின்றார்கள் இன்னொரு பகுதியில் விசாரணை கைதிகளாக இருக்கின்றார்கள் இன்னொரு கைதிகள் வழக்கு சென்று கொண்டிருக்கின்றார்கள் ஆகவே எல்லோரையும் ஒருமுகமாக ஜனாதிபதி விரும்பினால், அரசாங்கம் விரும்பினால் பொதுமன்னிப்பின் கீழே விடுதலை செய்யலாம். அதுக்கான ஏற்பாடு செய்ய முடியும். செய்தால்தான் அடுத்த ஒரு மாதத்துக்குள்ளே அவர் விடுதலை செய்யப்பட முடியும். அதை செய்யுங்கள் சொல்லுகிறோம். செய்தால்தான் நாட்டிலே அது அலிசபரி அமைச்சர் அவர் சொன்னதை போல இந்த புதிய மாற்றங்கள் வருவதற்கான சந்தர்ப்பம் ஏற்பட்டிருக்கின்றது என்றால் அதுக்காக முதலிலே நம்பிக்கையோடு நடவடிக்கைகள் எடுக்க வேண்டும். நடவடிக்கை எடுத்தால் தான் தமிழ் மக்களின் மனங்களை வெல்ல முடியும் நினைக்கிறேன், செய்ய வேண்டும் நினைக்கிறேன். ஆகவே இந்த கொழும்பில வாழ்ந்து கொண்டிருக்கக்கூடிய அர்பன் புவர் என்று சொல்லக்கூடிய நகர ஏழை மக்களின் பாடு மிக திண்டாட்டமாக இருக்கின்றது. இங்கே பார்த்தால் இந்த சமுர்த்தி கொடுப்பனவுகளை எடுத்து பார்க்கும் பொழுது, சமுர்த்தி பட்டியலை பார்க்கும் பொழுது, அது அதிலே நியாயமற்ற முறையிலே தான் சமுர்த்தி அந்த உதவித்தொகையில பெற வேண்டிய நபர்களுக்கு இடம் அங்கு இல்லாமல் அந்த உதவித்தை பெற தேவையில்லாத அளவில் சற்று சிறப்பா சற்று நன்ற நல்ல அடிப்படையில் வாழ்ந்து கொண்டு போவர்கள் பேரிலங்கு இடப்பட்டிருக்கின்றன. இதெல்லாம் அரசியல் காரணங்களினாலே, அதிகாரிகளும் வசமந்த போக்கினாலே அல்லது திட்டமிட்ட செயல்பாடுகளாலே இருக்கின்றது. ஆகவே இந்த ஒட்டுமொத்தமான இந்த சமூர்த்தி பட்டியலை நீக்கிவிட்டு இந்த மின்சார பட்டியல் அடிப்படையாக கொண்டு மின்சார பட்டியலிலே 1 முதல் 30 வரை இருக்கக்கூடிய மின்சார பட்டியலை பார்க்கும் பொழுது 30 முதல் 60 யூனிட் பாய்ப்பவர்கள் 16,83,000 பேர் இருக்கின்றார்கள். அதே போல 60 முதல் 90 யூனிட் பாய்ப்பவர்கள் 17,00,000 பேர் இருக்கின்றார்கள். ஆகவே இவர்கள் தான் முக்கிய பின்தங்கிய மக்களாக இருக்கின்றார்கள். ஆகவே இந்த அடிப்படையை கொண்டு ஏறைய அடிப்படைகளை வேலை தள்ளிவிட்டு இந்த மின்சார பட்டியல் அடிப்படை வைத்துக் கொண்டு 1 முதல் 90 வரை மின்சார பட்டியலே அந்த பயன்படுத்தும் ஹவுஸ் ஹோல்டு அந்த வீடுகளுக்கு வீட்டு சார்ந்தவர்களுக்கு தான் இந்த பட்டியலை வழங்குவார் இருந்தால் இந்த சமுர்த்தி கொடுப்பனவு நியாயமானவர்கள் சென்று சேரும் என்று கூறி அதுதான் எங்களுடைய கொழும்பில் வாழக்கூடிய நகரங்களில் வாழக்கூடிய ஏழை மக்கள் எதிர்பார்க்கும் செயல்பாடாக இருக்கின்றது. நன்றி.
பொம்மை சுத்தியோபத்து மாட்ட கரு ஆச்சாரிய விஜயதாச ராஜபக்ச மெத்துவா గారు కాంచన
గారు నియోజ్య కథానాయకతుమని స్తుతివంతెను అద దవసే విశేషం మే అవస్థావ లబాదీమ పిలిబందవ విశేషం
మినిట్ 12
මේ අයවැය ඉදිරිපත් කිරීමේදීම විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම පවසපු කාරණාව තමයි විශේෂයෙන්ම සහන ලබා දෙන අයවැයක් වෙනුවට ඉදිරි අනාගතයේ රටේ ආර්ථිකය ඒ වගේම රටේ අනෙකුත් ක්ෂේත්‍ර සමාජීය වශයෙන් ශක්තිමත් කිරීමට අඩිතාලමක් යොදන අයවැයක් හැටියට තමයි මේ කටයුත්ත කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අයවැය ඉදිරිපත් කරන වෙලාවේ අපේ ලංකාවේ ඉතිහාසයේ අපි කවදාක්වත් අපිට නොතිබුණු අත්දැකීමක් එක්ක තමයි මේ කටයුත්ත කරන්න සිද්ධ වෙන්නේ. එකක් අපි පළවෙනි වතාවට අපි ණය ආපසු ගෙවීමට නොහැකි තත්වයක් බවට මේ රටේ නිල වශයෙන් අපි දැනුවත් කරලා විශේෂම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනෙකුත් සංවර්ධන ආයතනත් එක්ක අපේ බැංකු පද්ධතිය අපේ ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා ඒ අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරමින් පෞගේ කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ නියෝජනය කරන මහජන නියෝජිතයන් අපි ගෙන ගිය බදු ප්‍රතිපත්තිය විවේචනය කරලා ඒ බදු අඩු කිරීම සහන ලබා දීම මේ ආර්ථිකය මේ තත්ත්වයට පත්වීම කියන කරුණු පිළිබඳව විවේචනය කිරීම නිසා විශේෂයෙන්ම නව බදු ප්‍රතිපත්තියක් නව ආර්ථික ප්‍රතිපත්තියක් නව වැඩපිළිවෙලක් එක්ක තමයි මේ අයවැය ඉදිරිපත් කළ තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ක්‍රියාවලිය කිරගෙන යන අතරතුර විශේෂයෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා හැටියට මට අප්‍රේල් මාසයේ මේ වගකීම ලබා දෙන විටත් විශේෂම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ වගකීම ලබා දුන්නේ. ඉන් පසුව පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ වගකීමේ කටයුතු ඉදිරියට කරගෙන යන්න මට ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ ලබා දීමේදී අපිට තිබුණු අභියෝගය තමයි විශේෂයෙන්ම දින 3ක 4ක තිබුණු ඉන්ධන පෝලි. පැය 6ක පැය 7ක තිබුණු විදුලි කප්පාදුව. අපිට ඩොලර් තිබුණෙත් නැහැ, රුපියල් තිබුණෙත් නැහැ, ඉන්ධන මිලදී ගැනීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. කරු නියෝජ්‍ය කතානායකතුමනි මේක තමයි තිබුණු යථාර්ථය. අපි මාධ්‍ය තුලින් දැක්කේ හැමදාම වාර්තා කරේ අපිට දුරකතනෙන් කතා කරලා නිරන්තරයෙන් ඇහුවේ ඊළඟ තෙල් නෞකාව එන්නේ කවද්ද කියන එක. දැන් අද ඒක මාතෘකාවක් බවට පත් වෙලා නැහැ මාධ්‍ය ඇතුලේ. දැන් අද කොහෙවත් කියන්නේ නැහැ මෙන්න මේ ඊළඟ තෙල් නැව මෙන්න මේ දවස් එනෝ මේ නැව එනකන් අපි බලාගෙන ඉන්නවා කියලා. තෙල් පෝලිම් ගැන අපි කතා කරන්නේ නැහැ. ගෑස් පෝලිම ගැන අපි කතා කරන්නේ නැහැ. විදුලි කප්පාදුව තවමත් අපිට සිද්ධ වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි ආණ්ඩුවක් හැටියට උත්සාහ කරන්නේ මේ විදුලි කප්පාදුවත් අපි නවත්තලා කොහොමද අඛණ්ඩව විදුලිය ලබා දෙන්නේ කියලා. සමේ අභියෝගවලදී විශේෂයෙන්ම අමාත්‍යංශයේ විශේෂ බාර ඇමතිවරයා හැටියට මම බාර ගන්න අවස්ථාවෙත් ඩොලර් මිලියන 715කට වැඩි මුදලක් තිබුණා පහුගිය අවුරුද්දේ සැපයුම් කරුවන්ගෙන් මිලදී ගත්ත ඉන්ධනවලට ගෙවීම සඳහා. අපිට ඒ වෙලාවේ පහසුකම් තිබුණා. ණයවර ලිපි විවෘත කරගන්න පහසුකම් තිබුණා. අපිට ණය කාලයන් තිබුණා. විශේෂම කණිත්තේ සංස්ථාවට දින 90 ඉඳලා දින 270 දක්වා අවම වශයෙන් මේ කාලවකවානුවක් තිබුණා. අපි ආනයනය කරන ඉන්ධන රට තුලට ගෙනල්ලා රටේ අලෙවි කරලා ආපසු අපිට ගෙවීමට අපිට කාලය තිබුණා. මේක තමයි තිබුණ වටපිටාව. හැබැයි අප්‍රේල් මාසෙ ඉඳලා අපි කිසිවෙක්ට ඒ පහසුකම් ලැබුණේ නැහැ. අපිට ණයවර ලිපි විවෘත කරන්නත් බෑ. අපිට ණය කාලෙකුත් නැහැ. අපිට එන නෞකාවට ඒ වෙලාවෙම මුදල් ගෙවන්න ඕන. ඒක අලෙවි කරලා මුදල් ලැබෙන්න ඉස්සෙල්ලා අපි දෙවනි නෞකාවටත් අපි මුදල් ගෙවන්න ඕන. මේක තමයි තිබුණු තත්ත්වය. ගරු කතානායකතුමනි, මම මේ වෙලාවේ කිය යුතුයි අපි 100%ක් සාර්ථක වෙලා නොමැති වුණත් අද මේ වන විට අපි තිබුණේ ණයබරින් ඩොලර් මිලියන 715න් ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් ආපසු ගෙවලා අවසන් කළ තියෙනවා අපි දෙසැම්බර් මාසේ පළවෙනිද වෙනකොට. ඒ බැංකු පද්ධතියේ ඒ ලැබිච්ච සහනය නිසා බැංකු පද්ධතිය නැවත වතාවක් යථාවතත්වයට පත් වෙමින් පවතින නිසා. ඒ වගේම විශේෂයෙන්ම පහුගිය මාස 6 මේ කටයුත්තදී ශ්‍රී ලංකා මහ බැංකුව විශාල වශයෙන් මැදිහත් වෙලා ඉන්ධන ආනයනය කිරීමේ කටයුත්තදී, ගල්ලඟුරු ආනයනය කිරීමේ කටයුත්තදී, ඒ වගේම විදුලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඒ කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපිට ලබා දීපු මැදිහත් වීම නිසා අපිට මේ කටයුත්ත අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණා. නමුත් අද ගත්තම කණිත්‍ය සංස්ථාව මගේ රාජ්‍ය අමතුරු දෙදෙනා ඒ අමාත්‍යංශ අපි විශේෂ බාර දීලා තියෙනවා. ඔවුන් දෙදෙනා ඉතාමත්ම දක්ෂ ලෙස මේ තියෙන සම්පත් උපයෝගී කරගෙන කටයුතු කරලා අද වෙන විට අපිට මහ බැංකුවෙන් පමණක් නෙමෙයි බැංකු පද්ධතියෙන් පවා මුදල් ලබාගෙන, ඒ වගේම සමහර සැපයුම්කරුවන්ගෙන් ණය කාලයන් ලබාගෙන, ඒ සමහර සැපයුම්කරුවන් පහුගිය කාලේ අපිට ලබා දීපු ඉහළ අගයන් වලට වැඩිය මේ රටට ගැලපෙන අපිට ගැලපෙන අපිට ගෙවන්න පුළුවන් අගයන් බවට පරිවර්තනය වෙමින් පවතිනෝ අද මේ බලශක්ති ක්ෂේත්‍රය ඇතුළේ. ඒ වගේම ගෑස් පිළිබඳවත් ඒ තත්ත්වෙම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් විදුලි බල මණ්ඩලයේ පහුගිය කාලේ දිගින් දිගටම අපි පක්ෂ විපක්ෂ සියලු දෙනාම කිව්වේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළ කරන්න ඕන කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දැක සමහරු අහලා තියෙනවා මේ විදුලි බිල සංශෝධනය කිරීමේදී ඇයි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළ ප්‍රමුඛතාවයක් දෙන්නේ නැත්තේ කියලා. නියෝජ්‍ය කතානායකතුමෝ අපි කියන්න ඕන අපි අනිවාර්යයෙන්ම විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළට අපි ප්‍රමුඛතාවයක් ලබා දීලා තියෙනවා. පහුගිය කාලේ 2013 මේ විදුලි බල පනත සංශෝධනය කිරීමේදී අතපසු වීමකින් සිදුවෙච්ච ඒ සංශෝධනයක් අපි අවුරුදු 9කට පස්සේ තමයි අපි මේ වර්ෂයේ අපිට මැයි මාසේ අපිට සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒක අවුරුදු 9ක් අපිට ඉන්න වුණා එක කොමාවක් අපිට වෙනස් කරගන්න අපේ පනතේ තිබුණු සංශෝධනයක් කරගන්න. ඒක විතරක් නෙමෙයි. ඒ නිසා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති හැටියට නැවතිලා තිබුණු 42ක අද වෙනකොට 12කට වැඩි ප්‍රමාණයකට විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් පවා අත්සන් කරලා තියෙනවා. ඒවා යාවත් කාලින් වෙන්නේ තියෙනවා. හැබැයි අවුරුදු 9ක් තිස්සේ අපි කරගන්න බැරි වෙච්ච දෙයක් නිසා සමහර ආයතන වලින් ගන්න තියෙන අනුමැතිය පරිසර අනුමැතිය ආයෙ ගන්න ඕන. සමහර පළාත් පාලන ආයතන වලින් ආයෙ අනුමැතිය ගන්න ඕන. වනජීවී වන සංරක්ෂණ කලාප වලින් නැවත අනුමැතිය ගන්න ඕන. මේ අනුමැතියෙන් ගත්තට පස්සේ අපි විශ්වාස කරනවා ඒ ව්‍යාපෘති සියල්ල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. ඊට අමතරව විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ප්‍රධාන අවශ්‍ය පියවරන් කීපයක් අපි තියලා ඉවරයි. පළවෙනි පියවර උනේ මේකට අවශ්‍ය විශේෂඥ කණ්ඩායමක් පත් කරලා ඒ විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ලබා ගන්න එක. මාස දෙකක් ඇතුළතදී අපි මේ කාර්යභාරය කරා නියෝජ්‍ය කතානායකතුමනි. මෙතන ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරා පක්ෂ විපක්ෂ අපි ලිඛිතව යවුවා වාචිකව කිව්වා ඒ කමිටුවට ඇවිල්ලා ඔබතුමන් උන්වහන්සේලාගේ අදහස් දෙන්න කියලා. මෙතන ඉන්න බොහෝ දෙනෙක් එක කරා. සමහරු වාර්තාවට අදහස් දුන්නා. ඒ දීපු අදහස් මේ වාර්තා මැදට අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අන්තර්ගත වෙලා පමණක් නෙවෙයි ඒ වාර්තාව ඊට පස්සේ වෘත්තීය සමಿತಿ සමහර වෘත්තීය සමಿತಿ වල ආරාධනාවක වෘත්තීය සමಿತಿ ආවේ නැහැ. හැබැයි සමහර වෘත්තීය සමಿತಿ ඇවිල්ලා ඒකට තමන්ගේ අදහස් දුන්නා. ඒ වගේම අනිකුත් පාර්ශව කරුවන් නියෝජිත ආයතන වේගම් විදේශීය ඉන්න විශේෂඥයෝ මේ රටේ පමණක් නෙමෙයි විදේශ රටවල තියෙන ප්‍රතිපත්තිය මේ සියල්ල දිහා බැලලා තමයි යම් වාර්තාවක් හදලා තියෙන්නේ. ඒ වාර්තාවට මීට සති දෙකකට පෙර කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා මාසයක් ඇතුළතුල අපේ තියෙන මූලික කෙඩුම්පත හදලා පාර්ලිමේන්තුවට ගේන්න කියලා. අපි මූලික කෙඩුම්පත පාර්ලිමේන්තුවට ගේන්න අපි කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට මම විශ්වාස කරනවා විපක්ෂයේ සියලු දෙනාම ඒකට එකඟ නොවුණත් මම විශ්වාස කරනවා බහුතරයක් විපක්ෂයේ මන්ත්‍රීවරුත් මේක ක්‍රියාත්මක කරන්න ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙයි කියලා. මම වාචිකව අපිට කියලා තියෙනවා. මේක ගේන්න අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්නම් කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා මේක මේ ඇමතිවරයා හැටියට මට ඕන පනත නෙමෙයි මේක ගේන්නේ. අපි 2002 මේ පාර්ලිමේන්තුව ඇතුලේ පනතක් සම්මත කරා. හැබැයි 2002 පනත අපිට නීත්‍යානුකූල කරන්න බැරි වුණා. ඒ 2002 පනත පාදක කරගෙන 2022ටත් මීට තව අවුරුදු 30කට 40කට ගැලපෙන ආකාරයට තමයි මේ පනත නිර්මාණය කළ තියෙන්නේ. අද මේ පනතට අර්ථකථන දෙන්න හදනෝ අද වැරදි විදියට සමහරලාට මෙන්න මේ අපේ තියෙන ජලය අපේ ජල විදුලිය පානීය ජලය පෞද්ගලීකරණය කරන්න හදනවා කියලා. මම ගරු නියෝජ කතානායකතුමා කියන්න ඕන මේක යෝජනා කරලා තියෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න පමණයි. ඒ වාර්තාවේ පැහැදිලිව තියෙනවා අපේ ජල විදුලි බලාගාර, පුනර්ජනීය බලශක්ති බලාගාර, අපේ සුළං බලාගාර මේ සියල්ලම රජයේ සතුව තියාගන්න ඕන කියන එක. ඒක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. නමුත් අපිට තියෙනවා ඉන්ධන බලාගාර, දෙබිතෙල් බලාගාර. මේවා පිළිබඳව අපිට තීන්දුවක් ගන්න පුළුවන්. අවම මිලට විදුලිය ගැනීමේ ක්‍රමවේද යන්න. මෙතන හර්ෂසිල මන්තුමා ඉන්නෝ. එතුම පහුගිය කාලේ අපිට කිව්වා මේ ටෙන්ඩර් ක්‍රියාවලියට යන්න කියලා. අපි ටෙන්ඩර් ක්‍රියාවලියෙන් අපි බැහැර වෙලා නැහැ. දැන් සියමලාණ්ඩුව ගත්තා මොනරාගල දිස්ත්‍රික්කයේ මෙගවට් 100ක ධාරිතාවෙන් යුත් සූර්ය බලාගාරයක් වෙනුවෙන් අපි ටෙන්ඩර් කැඳෙව්වා. ටෙන්ඩර් කැඳවන්න ඉස්සෙල්ලා මට පෙර හිටපු අමාත්‍යතුමා එතුමා සත්භාවයෙන් මේකට කැඳෙව්වා අභිලාෂ කැඳෙව්වා. අභිලාෂ කැඳවනකට ආවා 40කට ආසන සමාගම් සංඛ්‍යාවක්. ඕනෙල කිව්වා අපි කැමති මේකේ අපි ඉදිරිපත් වෙන්න සංවර්ධනය කරන්න කැමති කියලා 40ක් වමන ඉදිරිපත් වුණා. හැබැයි ඒ අපි 40 පැත්තක තියලා අපි ටෙන්ඩර් කරාට පස්සේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වුණ එක්කෙනයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ටෙන්ඩර් එකට ආව එක්කෙනයි අභිලාෂ ඉදිරිපත් කරා 40ක්. එතන ටෙන්ඩර් එක ඉදිරිපත් කරේ එක්කෙනා හින්දා දැන් එක්කෙනාට අපිට දෙන්න වෙනවා. ඒ සමහර අවස්ථාවලදී අපිට හිතන්න වෙනවා අපේ තියෙන මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාප්තිය කරගෙන යනකට ආයෝජනය කරන්න පුළුවන්ද? තාක්ෂණයේ තියෙනවද අපිට විදුලිය අවම වශයෙන් ගන්න පුළුවන්ද කියලා. දැන් පහුගිය කාලේ අදානි ව්‍යාපෘති එනකොට මේ විපක්ෂේ නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු කිව්වා අන්න අදානි ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් 7-7කට තමයි යෝජනා කරලා තියෙන්නේ. ඇයි 7-7ක් ගෙවන්නේ කියලා. දැන් 7-7ක් කියලා කියන්නේ රුපියල් 24ක් වගේ පමණ ප්‍රමාණය. දැන් පහුගිය දවසේම ඇවිල්ලා විපක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු කියනවා මේ සූර්ය බලාගාර වලට දීලා තියෙන මුදල මදි රුපියල් 60ක් කරන්න කියලා. අදානියකෙන් රුපියල් 24ක් කියලා දීලා තියෙනවා. ඇවිල්ලා ෆීසිබිලිටි ස්ටඩි එකේ ඒක අපි මිලදී ගැනීමේ කිවිසුම නෙවෙයි. හැබැයි ඒ වෙලාවයි කිය 24ක් වැඩි කියලා දැන් කියන රුපියල් 60ක් දෙන්න කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මේ පිළිබඳව ඔබතුමන්ලාට යම් යෝජනා තියෙනවා අපිත් එක්ක කතා කරන්න. විශේෂයෙන් මම වැඩි දීර්ඝව කතා කරන්නේ උදේ කතා කරන නිසා විදුලි බල මණ්ඩලයේ අපි ඉල්ලලා තියෙනවා විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා. ඒක ඉල්ලලා තියෙන්නේ කාත් එක්කවත් තියෙන තරහක් මේ පීඩනය සම්පූර්ණයෙන්ම ජනතාවමත් දමන්න නෙවෙයි. ඒ වගේම මම දැක මහජන උපේක්ෂා කොමිසම පහුගිය දවසෙත් කියලා තිබුණා මහජන උපේක්ෂා කොමිසමෙන් ඉල්ලීම් කළා නැහැ කියලා. මහජන උපේක්ෂා කොමිසමේ ඒ ඉල්ලීම් මණ්ඩලයට යන්නේ අපේ එක ප්‍රධාන නිලධාරියෙක් තමයි ඉංජිනේරු සංගමේ සභාපතිවරයා. ඉංජිනේරු සංගමේ සභාපතිවරයාත් මේ සාකච්ඡාවේ එක පුද්ගලෙක්. ඔවුන් ඉදිරිපත් කරපු ලිපි ලේඛන තියෙනවා දවසෙන් දවස ඉදිරිපත් කරපු ලිපි ලේඛන. හැබැයි මම කඩකාටු වෙනවා බොහෝ වෘත්තීය සමිති මේකට එකඟ වෙනකොට ඉංජිනේරු සංගමේ සභාපතිවරයා කියලා තිනෝ නෑ මිල වැඩි කිරීමක් කරන්න ඕනේ නෑ කියලා. හැබැයි එතුමාම සහභාගී වෙලා රැස්වීමට මිල වැඩි කිරීම මිලල තියෙන මහජන උපදෙස් කොමිසම. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන අඛණ්ඩව විදුලිය ලබා දෙන ක්‍රමවේදය. ඒ අඛණ්ඩව විදුලිය ලබා දීමේදී අපිට හිතන්න බෑ කොවිඩ් කාලේ තිබුණු ඉල්ලීම දැන් මේ සංචාරක කර්මාන්තේ නැවතිලා තියෙන වෙලාවේ තියෙන ඉල්ලීම අපිට ගණනය කරන්න බෑ. අපි රජක් හැටියට අපි බලාපොරොත්තු වෙන රජයක් හැටියට ඉදිරි කාලේ සංචාර කර්මාන්තය තවත් දියුණු කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ කර්මාන්ත තව දීර්ඝ වශයෙන් පවත්වාගෙන යන්න. ඒ නිසාම තමයි අපි කියන්නේ ලබන අවුරුද්දේ අඛණ්ඩව විදුලිය ලබා දීම සඳහා අපි සමහර ගණන් හදලා තිබුණා නියගයක් ඇතුනොත් එහෙම කොහොමද සාමාන්‍ය තත්ත්වකදී කොහොමද නියගයක් වුණොත් රුපියල් 56.90ක් වෙයි සාමාන්‍ය වර්ෂාපතනයක් තිබුණොත් රුපියල් 52ක් වෙයි වර්ෂාපතනය හොඳටම තිබුණොත් එහෙම රුපියල් 49ක් වගේ වෙයි ඒකකයක් හදන්න. ඒ නිසා ඒක තීරණයක් ගන්න ඕන ඒ විදුලි බල මණ්ඩලය සහ ඒ මුදල් පිළිබඳව කටයුතු කරන පිරිස් අපි මොකක්ද අනුගමනය කරන ප්‍රතිපත්තිය කියලා. නමුත් අනිවාර්යයෙන්ම ජනවාරි මාසෙ වෙනිට අපි සංශෝධනයක් යා යුතුයි. ඒ සංශෝධනය ගියොත් විතරයි අපිට විදුලි අඛණ්ඩව ලබා දීමේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. අවසාන වශයෙන් ගරු නියෝජ කතානායකතුමා උදෙත් මේක කිව්වා දැනටත් මේ දෙන සබ්සිඩි එක තුල විදුලි බල මණ්ඩලයට මේ අවුරුද්දේ අපි උපකල්පනය කරනවා දැනට තියෙනවා ඔක්තෝබර් මාසෙ 31 වෙනිදා වෙනකොට රුපියල් බිලියන 112ක පාඩුවක්. ඒක රුපියල් 1 බිලියන 152ක් වෙයි කියලා. සමහර මන්ත්‍රීවරු ඇමතිවරු තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කරන්න හිටපු ඇමතිවරු සමහරු කියලා කියනවා මෙන්න පහුගිය මාසේ විදුලි බල මණ්ඩලේ ලාභයි කියලා. ඒක පොල් අකුරෙන් යනවා මාධ්‍ය තුල. හැබැයි මෙතන උදේ ඇවිල්ලා කියනවා නෑ මම කිව්වේ විදුලි බල මණ්ඩලේ පාඩුයි නෙමෙයි ගිය මාසේ. ගිය මාසේ ගත්තම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජල විදුලිය සහ අපේ තියෙන ගල්ලංගුරු බලාගාරත් පුනර්ජනීය බල ශක්තිය විතරයි පාවිච්චි කරේ. මොකද අපි පැය දෙකක දෙකහමාරක විදුලි කප්පාදුවක් ගියා. හැබැයි පැය දෙකහමාර නැතුව යන්න නම් අනිවාර්යයෙන්ම ඉන්ධන සහ දැවිතෙල් අවශ්‍ය වෙනවා. මොකද එකපාරට අපිට ආරම්භ කරන්න බෑ. නමුත් පුනර්ජනීය බල ශක්ති ව්‍යාපෘති තුලිනුත් අපි බලාපොරොත්තු වෙනවා එළමෙන අවුරුද්ද වෙන විට මීට වැඩි ප්‍රමාණයක් අපේ ජනන පද්ධතියට එකතු කරන්න. 2026 වෙනකොට තවත් මෙගාවොට් 2800ක් පුනර්ජනීය බල ශක්ති ව්‍යාපෘති හැටියට අනිවාර්යයෙන්ම අපි එකතු කරන්න අපි සැලසුම් සකස් කළා තියෙනවා. මේ තියෙන යටිතල පහසුකම් එක්ක ඒක කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා, අපේ වියදම් අඩු වෙනවා, මේක කළමනාකරණය
වෙනවා.
ඒ කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන්න කියන එකත් මේ වෙලාවේ ඉල්ලීමක්
කරනවා. බිමල් විරංසමතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ගරු අමාත්‍යතුමාගෙන් කාරණා දෙකකට පිළිතුරු විමසන්න කැමතියි.
කෙටියෙන්
ඉතාම කෙටියෙන් ගරු ඇමතුමනි කර්මාන්ත සඳහා මීට පෙර තිබුණා කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි වෙච්ච කර්මාන්තවලට සහනදායි පදනමකින් විදුලිය මිලාය කිරීමක්. ඒක දැනට තවදුරටත් ඒක ක්‍රියාත්මකද නැද්ද කියන එක එකක්. දෙවෙනි කාරණේ සානුකම්පිතව සලකා බලා මේ උසස් පෙළ විභාගයට දරුවන් මහන්සි වෙන කාලේ නිසා අඩුගානේ උසස් පෙළ විභාගයේ අවසන් වෙන තාක්වත් රාත්‍රී කාලයට විදුලිය කප්පාදු කිරීමෙන් වළකින්න පුළුවන්ද කියන එක.
ගරු නියෝජ කතානායකතුමනි කර්මාන්තවලට පහුගිය කාලේ ලබා දීලා තිබුණු සහනාධාරය ක්‍රියාත්මක වෙනවා. හැබැයි සහනාධාරය ඒ මට්ටමින් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. මම අපේ කර්මාන්තමත්තුමත් නිරන්තරයෙන් ඉල්ලීම් කරනවා තවත් අපිට පුළුවන් නම් සහන දෙන්න කියලා. ලබන අවුරුද්ද වෙනුවෙන් අපේ මේ තියෙන විදුලිය මිලදී ගැනීමේ මුදල් එක්ක, ඒ කියන්නේ මේ තියෙන මිල සංශෝධනයත් එක්ක කටයුතු කරත් රුපියල් බිලියන 100ක දැනටත් දෙනවා සහනාධාරයක් කර්මාන්ත වෙනුවෙන්. ඒ කියන්නේ ලබන අවුරුද්ද 2023 මේ මිලම නම් තියෙන්නේ රුපියල් බිලියන 100ක්. ඒ කියන්නේ මේ මොහොතෙත් රුපියල් බිලියන 100ක් ලැබෙනවා කර්මාන්ත වෙනුවෙන් සහනාධාරේ. රුපියල් බිලියන 160ක් තියෙනවා ගෘහස්ථ කාණ්ඩේ වෙනුවෙන්. ඒක රුපියල් බිලියන 160 තමයි වැඩිම එක. රුපියල් බිලියන 100 කර්මාන්ත වලට තමයි දෙවැනි වැඩිම එක. තුන්වැනි වැඩිම එක තියෙන්නේ රෝහල් සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් රුපියල් බිලියන 60ක්. ඇතරම ආගමික සිද්ධාස්ථාන වලට රුපියල් බිලියන 3ක් තියෙන්නේ. රජයේ ගොඩනැගිලි වලට රුපියල් බිලියන 4ක වගේ සහනාධාරයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම විමල් විරංස මැතිතුමා අහපු ප්‍රශ්නය අපිත් කැමති කරු මැතිතුමනි අඛණ්ඩව විදුලිය දෙන රාත්‍රී කාලේ. නමුත් තියෙන බේස් ලෝඩ් එක සහ ඩිමාන්ඩ් එක ගත්තම රාත්‍රී කාලේ අඛණ්ඩව විදුලිය සැපයීමට නම් අනිවාර්යෙන්ම අපේ ඉන්ධන බලාගාර දැවිතෙල් බලාගාර ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසාම තමයි මම ඉල්ලන්නේ මේ ඉන්ධන දැවිතෙල් බලාගාර නැතුව නෙවෙයි අපේ රටේ තියෙන දැනටත් ස්ථාපිත කැලණි 30 එවැනි ඉන්ධන බලාගාර තියෙනවා. හැබැයි මේ ඉන්ධන බලාගාර වලින් ක්‍රියාත්මක වීමේකදී ඒකකයකට අය වෙන මිදල රුපියල් 90කට වැඩි සාමාන්‍යගේ රුපියල් 90ක් පමණ වෙනවා. ඒකට අවශ්‍ය ඉන්ධන ටික දැවිතෙල් ටික ගන්න ඕන අපි කණිත් තෙල් සංස්ථාවේ. ඒක අපිට ණයට ගත්තොත් කණිත් තෙල් සංස්ථාව නැවත වතාවක් ඉතාමත්ම අකාර්යක්ෂම තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපි විදුලි බල මණ්ඩලයට කිව්වේ මුදල් ගෙවලා ඒක ගන්න. ඒක ගන්න නොහැකි හින්දා තමයි මේ මිල සංශෝධනයක් කරන්නේ. අපි උත්සාහ කරන උපරිම වශයෙන් අර ඒ කාල සීමාවලදී හෝ අපිට විදුලිය අකන්න දෙන්න පුළුවන්ද කියලා ඒ අනුව තමයි අපි අර සංචාරක කලාප වලට එහෙම අපි ඉවත් කළා කියන්නේ විදුලිය කප්පාදු කිරීම සමහර කොට්ටාස වලට රාත්‍රී කාලේ. ඒක කරන්න බුදුමල්ල උදව් කරොත් අපිට මේක කරන්න පුළුවන් බැරි කමක් නැහැ.
බොහොම සිද කරමු. ලක්ෂ්මන් කිරියල්ල මැත්තම ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායක තිබුණේ අපි ආණ්ඩුවේ කතිකයන්ට සමන් දුන්නා. ආණ්ඩුවේ කතිකයන් කියනවා දැන් ජනතාවට පොඩි බුරුලක් දීලා තියෙනවා, දැන් පෝලිං එහෙම අඩු වෙලා තියෙනවා. ඒක ඇත්ත, මම නෑ කියන්නේ නෑ. නමුත් ආණ්ඩුවට ඒක කරන්න පුළුවන් වුණේ ඇයි? දැන් ආණ්ඩුව නෑ කියවන්නේ. එක සතියක්වත් ගෙවරවත් දෙන්නේ නැහැ. ආණ්ඩුව බංකොලොත් ලෝකෙටම කියලා තියෙනවා අපිට ණය ගෙවන්න බෑ කියලා. ඒ ණය ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට යම් මුදලක් ඉතුරු වෙනවා. ඒ මුදලෙන් තමයි ඔය ජනතාව මේ අවශ්‍ය ස්ථාන ලබා දෙන්නේ. ඒක ආර්ථික ජයග්‍රහණයක් නෙවෙයි. මේ අය පෙන්වන්න හදන මේ ලොකු ආර්ථික ජයග්‍රහණයක් කියලා. ආර්ථික ජයග්‍රහණයක් නෙවෙයි, ණය ගෙවීම නවත්තලා ඒතර සල්ලි ඉතුරු වෙනවා. ඒකෙන් තමයි ඔය ජනතා සාර දෙන්නේ. ඉතින් වැරදි චිත්‍රයක් මවන්න යන්න එපා. ඇත්ත වශයෙන්ම මේ රටේ නිදහස ලැබුණයින් පස්සේ ආණ්ඩු ගණනාවක් මේ රට පාලනය කෙරුවා. එක ආණ්ඩුවක්වත් රට බංකුලොත් කෙරුවේ නැහැ. ඒකෙන් මිදෙන්න බෑ. හැම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට සල්ලි ඉතුරු කරලා ගියා මාස 6ක් අතක් දුවන්න. නමුත් මේගොල්ලෝ අවුරුදු 2.5ක් යනකොට රට බංකුලොත් කෙරුවා. ඉතින් මේකෙන් මිදෙන්න බෑ. මෙලව උසාවියෙන් බේරෙන්න පුළුවන්, පරලව උසාවියෙන් නම් බේරෙන්න බෑ. මේ කරපු පාපේට අපේ මිනිස්සු අද දහදොක් විඳිනවා. අපි කිව්වා අපි 2020 අපි කිව්වා මුල් භාගේ IMF එකට යන්න කියලා. ඇව්වද? දැන් අපිට කියනවා උපදෙස් දෙන්නලු. IMF එකට යන්න කිව්වම අපිට හිනා වුණා. ඒතර රජයේ මුදල් කාර්ක සභාව විපක්ෂන දෙන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ස්ථාවර නියෝග අඩුව අපිට දෙන්න ඕන. කතානායකතුමයි ඒ කාලේ සභානායකතුමයි කුමන්ත්‍රණය කළා ස්ථාවර නියෝග අත්තරල ආණ්ඩු පක්ෂයට දුන්නා. ඒගොල්ලෝ රටේ මුදල් තත්ත්වය හැංගුවා. අපිට 2021 දුන්න නම් අපි කියනවා රට බංකුලොත් වේගෙන යන්නේ කියලා. නමුත් අපිට දුන්නේ නැහැ. ආණ්ඩුවේ පමේ දාලා ඒක හැංගුවා. රට බංකුලොත් කියලා අපි දැනගත්තේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවුරුද්දේ මැයි මාසේ. මහා බැංකුවේ ප්‍රධානි ඇවිල්ලා කිව්වා අපි ගාව තියෙන මිලියන 20යි ඇමරිකන් ඩොලර් 20 මිලියන් ඩොලර්ස් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ. අපි රට බාර දෙනකොට මිලියන ඇමරිකන් ඩොලර් මිලියන 7800ක් එක රට බාර දුන්නේ. ඒක මැයි මාසේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ මහා බැංකුවේ අධිපතිතුමා කිව්වා අපිට දැන් තියෙන ඇමරිකන් ඩොලර්ස් මිලියන 20යි කියලා. ඉතින් බලන්න පාර්ලිමේන්තුව දන්නේ නැහැ. පාර්ලිමේන්තුව දන්නේ අපි ලොකෝට උජාරුවට කියනවා මුදල් බලය තියෙන අපිට කියලා. දැන් නේද නෑ දැන් අත් වශයෙන්ම නෑ ඕන්න මේ වාඩි වෙලා කතා කරන්නකෝ. ගරු නියෝජ්‍ය කතානායක දුමලි දැන්
තාම නිතු දෙකක් තියෙනවා ඔතන.
මම විපක්ෂ සංවිධායක මම බෙදා ගන්න.
හොඳයි හොඳයි බොහොම ඉස්සෙයි.
ගරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් බලන්න මොකද්ද මහා බැංකුවේ වගකීම? මහා බැංකුවේ වගකීමක් නැද්ද අපිට මුදල් තත්ත්වය පාර්ලිමේන්තුවේ නිරන්තරයෙන්ම වාර්තා කරන්න? වගකීමක් තියෙනවා. ඒ වගකීම් පැහැරලා තියෙනවා. ඉතින් මම අහන්නේ ඔබතුමා දන්නවද මේක කවුරුවත් දන්නේ නැති කතාවක් මම මේ කියන්නේ? 1953 ඉඳලා හැම රජයක්ම මුදල් අපනයන කරුවා මුදල් බාණ්ඩ අපනයන කෙරුවා මේ මුදල් ටික ලංකාවට එන්න ඕන. සමහර ආණ්ඩු දින 120යි සමහර ආණ්ඩු දින 80යි එහෙම ගේන්න ඕන. ඔබතුමා දන්නවද 94 ඉඳලා? ඔබතුමා දන්නවද? මම දන්නේ. මම රිසර්ච් එකේ මේක ඇහුවේ 94 ඉඳලා 2016 දක්වා මේ මුදල් ගේන්න ඕන දින ගානේ හවුස් කෙරුවා. අවුරුදු 16ක්. ඇයි දින ගානේ හවුස් කෙරුවා? 94 එනකන් අපඩයන කෙරුවාම ඒ මුදල දින 100ක් දින 120ක් අතර ඒ මුදල එන්න ඕන. නමුත් 94 යාපෝ ආණ්ඩුව මේක අපි දැනගන්න ඕන. මේක අවසි කෙරුවා දින ගානේ දැම්මනේ. එතකොට ඒ කාලේ කොච්චර ආවද කියලා හරියට කියන්න බෑ. 2016 තමයි යහපාල ආණ්ඩුව තමයි නැවත නීතියක් ගෙනාවේ දින 125 ගෙන්න ඕනේ කියලා. ඉතින් මේ දැන් මම ඇහුවාම මේගොල්ලෝ කියනවා IMF එකළු එක ඒක නැති කරන්න කිව්වේ කියලා. දිනගාඩ. ඉතින් IMF එකට යඩකොට ඉතාමත් පැහැදිලි. අපිට ඒ අය ඇත්ත වශයෙන්ම අවංක උපදෙස් දෙනවද කියලා. කොයි ජාත්‍යන්තර සංවිධානයක්ද කියන්නේ අපේ රටට ආදරේ නම්. ඒ දිනගාන ඉවත් කරන්න කියලා.
කාලය අවසන් වෙනවා.
මේකයි தත්තේ. අනිත් එක දැන් අපි හැමදාම අයවැය පටන් ගන්න කලින් අපි කිව්වා මේ ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක අසංගල තියෙන මේ කිවිසුම ඉදිරිපත් කරන්න කියලා. තාම නෑනේ අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා. මම ඔබතුමාගේ ගහන්න කැමතියි. අපි දැන් සති ගානක් ඉස්සේ කියනවනේ මේ ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක අසංගල තියෙන කිවිසුම ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අපිට අයවැයක් සාකච්ඡා කරන්න පුළුවන්ද? මොනවද ජාත්‍යන්තර මුල් අරමුදලට දුන්න පොරොන්දු? අපි මේ කරවලේ අතපත ගන්නවා. පුවත්පත්වල තියෙනවා අපි වෙන්නනවා. නමුත් නිශ්චිත වශයෙන් අනිත් ගරු අගමැතිතුමා මෙතෙන් ගිහලා කිව්වනේ මං අසංගල තියෙන කිව්වා. නමුත් IMF එකේ මේක එළියෙන් දාන්න එපා කිව්වා. ඉතින් බලන්නකෝ මේ වගේ රජයක් එක්ක අපිට කටයුතු කරන්න පුළුවන්ද? ඉතින් මම නම් කියන්නේ දැන් ඔයගොල්ලෝගේ ආයු කාලය ඉවරයි. රට බංගලොත් කරපු ආණ්ඩුවකට ආයිත් රට දිනු කරන්න බෑ කරු නියෝජ කතා ආයතන. ඒක තමයි ලෝක ප්‍රජාව කියන්නේ. ඔබතුමාට මතකදී අරගලයේ උච්චවස්ථාවේදී මොකද්ද කිව්වේ? මොකද්ද අරගලයේ උච්චවස්ථාවේ කිව්වේ? දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ. දේශපාලන ප්‍රතිසංස්කරණ මොකද්ද කිව්වේ? ටික කාලයකට ආණ්ඩුවක් හදලා 19 ක්‍රියාත්මක කරලා ඡන්දයක් තියන්න. ඒවයි පොලිටිකල් රිෆෝම්ස් කියන්නේ. ඔව්. ඒක තමයි එකගුණේදා. අරගලේ තියෙන කාලේ මේගොල්ලෝ හැංගිලා ඉන්න කාලේ දැන් මේ අපේ හිතපුනාය ගැන බිසෙත් දෙන්න පොඩ්ඩක් කියලාවිලා ඉන්නවා. හරි හැංගිලා ඉන්න කාලේ ඕනේකට කැමති වුණා. දේශපාලන ප්‍රතිසංස්කරණ කරනවා කිව්වා, ආර්ථික ප්‍රතිසංස්කරණ කිව්වා. ආර්ථික ප්‍රතිසංස්කරණ මොනවද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නවද මොකද කියලා? එතකොට දේශපාලන මට පොඩි කාර් නෑ. මගේ කාර් ඔක්කොම ලොකුයි. හරිද? එතකොට ගරු ඉතින් මම මේ ඇයිට කියන්නේ කාලයකට විපක්ෂයට යන්න. ඕකට අලුත් අදහස් නෑනේ. පරණ විදියටම තමයි. දැන් මේගොල්ලෝ ඉදන්නේ ඔක්කොම ඉවරයි. මේ ඔක්කොම ඉවරයි ආයි පරණ විදියට ඇමතිවරුපත් කරගෙන සංස්ථා සභාපතිවරුපත් කරගෙන. නමුත් ජාත්‍යන්තර ප්‍රජාව අලුත් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙනවා. නියු ගාමන් අලුත් ආණ්ඩුවකට තමයි අලුත් අදහස් තියෙන්නේ. ඉතින් කරුණාකරලා රට තව දුරටත් විනාශ කරන්නේ නැතුව අනිත් එක විදුලි බිල ගිය මාසේ 75% කට ගෙනුවා.
වැඩිපුර විනාඩි 3ක් දැන් ඔබතුමා.
අපේ තමක් ගන්න තත්. විදුලි බල ගිය මාසේ 75%යි. මේක 75%යි. මේක දරා ගන්න පුළුවන්ද? ඇමතිවරයාට විදුලි බිල වැඩි කරන්න බෑ. ඒක මතක තියාගන්න. ඇමතිවරයාට බෑ. ඒක උපයෝගිතා කමිසමේදී කරන්න ඕනේ. එතුමාට බලය තියෙන්නේ. එතුමා කියනවා පැහැදිලිව විදුලි බලය වැඩි කියන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉතින් අපි ජනතාව පැත්තෙන් කතා කරනකොට ඉතාවත් පැහැදිලි. අපි ජනතාවගේ පැත්තෙන් කීයට කියනවා මේ විදිහට වැඩි කරන්න එපා. ජනතාව දරා ගන්න බෑ. ඒ නිසා ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරමින් මගේ වචනපේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු විමල් වීරවංශ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මිනිත්තු 7න් මේ අය වැය පිළිබඳව දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කමක් නැහැ. කරුණු කීපයක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමැති. පළවෙනි කරුණ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, චීනයේ ඉන්න දාර්ශනිකයෙක් හිටපු දාර්ශනිකයෙක් කන්ෆියුසියස් තුමා, එතුමා කියනවා වරදක් කළ අයකු එම වරද නිවැරදි කර නොගන්නේ නම් ඔහු විසින් තවත් වරදක් කර ඇත්තේ. වරද නිවැරදි නොකිරීමේ වරද. අද අපට පේන්නේ මෙන්න මේ කියමනට සරිලන භාවිතාවක් ආණ්ඩුව පැත්තේ. කොතනකවත් නෑ ඇයි මේ රට මෙහෙම බංකොලොත් තත්ත්වයකට පත්වෙන්න බලපෑවේ කියන එකට ගැඹුරු සමාලෝචනයක්, ගැඹුරු විග්‍රහයක්, ගැඹුරු කතිකාවක් නෑ. කට්ටියක් කියනවා අපිට COVID-19 පාස්කු ප්‍රහාර ආවා ඒෙන් විදේශ ප්‍රේෂණය එන එකත් අඩු වෙලා තිබුණා මේ නිසා ඩොලර් අඩු වුණා ඒ නිසා මේක වුණා එතකොට ඒ කියන අය අනිත් පැත්තට කියන්නේ පාස්කු ප්‍රහාරෙත් නාව නම් කොවිඩ් තුනාව නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ ඒක ඇත්තද මෙන්න මේ මිත්‍යා මතය මත පමණක් පදනම් වෙච්ච දැක්මකින් නම් මේ ඇතිවෙච්ච අර්බුදය විග්‍රහ කරගන්නේ එහෙම අයට වරද නිවැරදි කරන්න බෑ වරද තවදුරටත් අලුත් ආකාරයකට පවත්වාගෙන යාම පමණයි අපි කවුරුත් දන්නවා මේ අර්බුදය එන්නේ එක පැත්තකින් අපේ පාලන තන්ත්‍රයන් වල තිබිච්ච අසංවේදීකම නිසා ගැඹුරු සාකච්ඡාවක් රටක ආර්ථික අභිවෘද්ධිය ගැන නැති නිසා ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් අපි අනුගමනය කරපු වැරදි ආර්ථික මොඩලය නිසා ණයට අරන් සැපට කාලා ජොලිය ජීවත් වෙන මොඩලය නිසා රාජසේවයේ ලක්ෂ 15 නේ 60 උනත් කමක් නැහැ ඡන්ද ටික ලැබෙනවා නම් එහෙම කල්පනා කරපු නිසා එහෙම කල්පනා කරන එහෙම ක්‍රමයකට ගැලපෙන ආර්ථික මොඩලයක් නඩත්තු කරගෙන ආව නිසා ඒ ආර්ථික මොඩලය විසින් අපට ඔරොත්තු නොදෙන ජීවන රටාවක් නිර්මාණය කරපු නිසා මෙහෙම ගැඹුරු කියවීමක් දැන්වත් නැත්තම් එහෙම ඥානාන්විත කියවා ගැනීමක් ඇතුලේ මේ ප්‍රශ්නයට උත්තර හොයන ප්‍රවේශයක් නෙවෙයි තියෙන්නේ කනගාටු එකයි ලෝකේ රටවල් වලට මෙහෙම අර්බුද එනවා මුණ ගැහිලා තියෙනවා නමුත් ඒ හැම රටකම මේ පාලකයෝ ඒ ආපු හැම අර්බුදයක්ම තමන්ගේ ඊළඟ ජයග්‍රහණය බවට පෙරලගත්තා ඉන්දියාව අද ලෝකේ තුන්වෙනි ආර්ථික බලවතාවට පත් වෙලා ඉන්නේ අනුගමනවල අර්බුදයටදී ගත්ත උත්තරත් එක්ක පිළිතුරුත් එක්ක ඒ ප්‍රශස්ත මැදිහත් වීමක් මේ වැනි අර්බුදයකදී කරන්න පුළුවන් මහජනයා ලෑස්ති අලුත් ගමනකට හිත හදා ගන්න වෙනදා පිළි නොගන්න දෙයක් පිළිගන්න කැමතියි නමුත් අමුණාන්සල බලන්නේ වෙනදා පිළි නොගන්නවා විදුලි බල මණ්ඩලයේ 8ට 10ට කඩලා විකුණුන එක වෙනදා පිළිගන්නේ නැහැ දැන් එක පිළිගන්න ඕන පුළුවන් කියලා හිතනවා ඒක නෙමෙයි වෙන්න ඕනේ එක වතාවක් මම ජනතා විමුක්ති පෙරමුණේ ඉඳදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ගියා අපේ කණ්ඩායමක් ගියා චීනේ ගිය වෙලාවේ අපි ඇහුවා ප්‍රශ්නයක් මධ්‍යම කාරක සභිකයෙක්ගෙන් සෝවියට් සංගමයේ බිඳ වැටෙන්නයි චීනය රැකෙන්නයි මොකද හේතු වුණේ කියලා මම ලෝකේ මම අහපු ප්‍රශ්නයකට මම ලෝකේ ලැබපු හොඳම උත්තරේ එදා ඇහුවේ එතුමා අධ්‍යක්ෂක මෙහෙම දික් කරගෙන ගුලි කරගත්තා අපි දෙගොල්ලොම හිටියේ සොසයිටි එක සමාජය හිර කරගෙන ඒ නිසා ඒක රිලැක්ස් කළ යුතුව තිබුණා සෝවියට් සංගමය මෙහෙම රිලැක්ස් කළා අපි මෙහෙම රිලැක්ස් කළා සෝවියට් සංගමයේ අත යටපැත්තට හරවලා රිලැක්ස් කරා අපි අත උඩ තියාගෙන රිලැක්ස් කරා සමාජයේ අපි වෙළඳපොළ සමාජවාදී ඩෙන් ෂොපින් ගෙනාවා සමාජයේ අතින් ගිලිහෙන්න නොදී අත ඇතුලේ අර ගුලි කරගෙන හිටපු ගතිය නැති කළා දැන් මෙතනත් අවශ්‍යයි යම්කිසි උපාය මාර්ගික ඕනේ මේ සෝවියට් සංගමයේ කරා වගේ අතේ තියෙන එක ගිලිහෙන ප්‍රතිසංස්කරණ නෙවෙයි යම්කිසි ව්‍යුහාත්මක වෙනස්කම් කරත් අතමත රැඳෙන ප්‍රතිසංස්කරණයි අපිට තියෙන්න ඕනේ අපේ අතමත අතට අතේ ගිලිහෙනවනම් ඒක අනාගත පරපුරට උරුම වෙන්නේ නැත්නම් එහෙම ප්‍රතිසංස්කරණ මේ වගේ වෙලාවක ගත යුතු ප්‍රතිසංස්කරණ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා මම පොඩි උදාහරණයකට කියන්නම් ලෝකේ ජපානය වගේ රටක් ගත්තොත් සංචාරයේ සඳහා ජපන් ජාතිකයෝ ලෝකේ කොයි හරි රටකට යනවා නම් මාස 3ක පමණ වීසා කාලයකට ජපානයේ ගුවන් ගමන් බලපත්‍රය ඉතා බලවත් ගුවන් ගමන් බලපත්‍රයක් හැටියට පිළිගැනෙන නිසා රටවල් දෙකකට හැර ජපන් ජාතිකයන් සංචාරය සඳහා ගමන් කරන වෙන කිසිම රටකට ලෝකේ වීසා අයදුම් කරන්නේ නැහැ. නේවාසිකව ඉන්න යනවා නම් ඕන ඒක වෙන කතාවක් නමුත් සංචාරය සඳහා යනවා
නම් තමිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. නමුත් රටවල් දෙකයි ජපාන් සංචාරකයාගෙන් වීසා ගන්න. ලෝකේ රටවල් දෙකයි. එකක් උතුරු කොරියාව. උතුරු කොරියාව ජපානය කෙරෙහි බලන්නේ ඒ දෙකොල සම්ප්‍රදායික විරුද්ධවාදීන් හැටියට. අනිත් ලංකාව. උතුරු කොරියාවයි ලංකාවයි විතරයි ජපන් ජාතිකයෙක් සංචාරය සඳහා කොහේ හරි රටකට යනවා නම් වීසා ගන්න වෙලා තියෙන්නේ මේ රටවල් දෙකට විතරයි. මේකවත් වෙනස් කරන්න මොලයක් නැත්තම් මේවා මේ රොකට් සයන්ස් නෙවෙයිනේ. මේ වගේ වෙලාවකවත් ඒ ජපන් සංචාරකයව දිරිගන්නන්න සංචාරය සඳහා යන ජපනවකට අය කරන වීසා ගැනීමේ අවශ්‍යතාවය නෑ. ඔබතුමා හොයලා බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජපන් ජාතිකයෝ සංචාරය කරනකොට ඒගොල්ලන්ට හුරු නෑ ඔය වීසා ගන්නවා කියන එක. රටව උතුරු කොරියාවට කොහොමවත් යන්නේ නෑනේ. ඒතකොට මෙහෙට එන අයට විතරයි ඒක අත්දැකීමක් ලබන්න වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වෙනස් කරොත් ඒ අතරේ අපේ වීසා ගාස්තු දැන් කීප ගුණයකින් ඉහළ දාලා තියෙනවා. පුළුවන් නම් මේ වෙලාවේ තවත් අඩු කරලා ගින්න ගන්න බලන්න ඕනේ වෙලාව. කොහොම නමුත් මේකෙන් පේන්නේ මේ ඕනම ආර්ථිකයක සමහර සුළු පියවර තියෙන ලොකු ප්‍රතිඵල ගේන. ඒ විදිහේ මැදිහත් වීමකට අපි ආ යුතුයි. එහෙම කල්පනා කරන බවකුත් අපිට පේන නෑ. කනගාටුවෙන් උනත් කියන තියෙන දේ. අනිත් එක තමයි මෙතන මුදල් අමාත්‍යවරය නැති වුණත් රාජ්‍යමන්ත්‍රීතුමා ඉන්නවා. එතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමති දැන් ජනවාරි මාසේ දරුවෝ අලුත් පන්තියට යන්නේ ස්කෝලේ පාසල් පොත් වෙන්න පුළුවන් ඒ උපකරණ වෙන්න පුළුවන් ගන්න වෙනවා. දැන් කිහිප ගුණයකින් ඔබතුමා දන්නවා තුන් ගුණයකින් විතර තිබ්බ මිලට සාපේක්ෂව ඉහළ ගිල තියෙනවා. පුළුවන් කමක් තියෙනවා නම් වෙන මොහකට හරි අලුත් ටැක්ස් එකක් ගහලා ඒකෙන් ඒක පියව ගන්න ගමන් මේ පාසල් දරුවන්ගේ පොත්පත් ආදී ඒ උපකරණ වලට ඒ වැඩිලා තියෙන අධික බදු ප්‍රමාණය ඉවත් කරලා අඩු ගානේ දරුවන්ට මේ අමාරු තත්වයක් යටතේ හරි පතපත අරගෙන පාසලට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් තත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලනවා.
කාලය අවසන් වෙනවා කරු.
මම අවසන් කරනවා. ඒ වගේම ආබාධිතයන් සඳහා අපේ රටේ ආබාධිතයෝ මං හිතන්නේ ඔක්කොම බැලුවොත් ලක්ෂ 5ක් විතර ඉන්නවා කියලා කියනවා. ආබාධිතයන් සඳහා ලංකාවට වෙනත් රටවලින් ගෙන එන උපකරණ වලට ඒවා සෞඛ්‍යමය උපකරණ වෙන්න පුළුවන් වෙනත් උපකරණ වෙන්න පුළුවන් ඒවාට යම් කිසි බදු තියෙනවා නම් ඒවා ඉවත් කරලා ඒ ආබාධිතයන්ට සහනදායි මිලකට ඒ අවශ්‍ය කරන උපකරණ මිලදී ගැනීම සඳහා වාතාවරණය හදලා දෙන්න කියලාත් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එසේ කියමින් මගේ කාලය අවසන් නිසා මගේ කතාව අවසන් කරනවා.
මුදල් රාජ්‍යමතුමා
ඔව් මේ පාසල් දරුවන්ගේ උපකරණ වලට ඇත්තටම බද්දක් ගහන්නේ නැහැ. ඒ සාමාන්‍ය මිල වැඩි වීම අපි දන්නවා ඩොලර් එක රුපියල් 202 කියලා 360ට ගිහින් තියෙනවා. ඉතින් ආනයන හැම දෙයක්ම වැඩි වෙලා තියෙනවා. රටේ උද්ධමනය 175ක් වෙලා තියෙනවා. ඒ නිසා ආදේශන යම් කීපයකට තිබුණත් අපි එව්වත් අඩු කරලා තියෙනවා. ඒ වගේම ආබාධිත සහෝදරීන් වෙනුවෙන් ගේන කිසිම උපකරණයකට අපි බදු අය කරන්නේ
නැහැ. බොහොම ස්තුතියි. විමල්මතුම
අරකම දන්නේ ආබාධිත කතාව පිළිගන්න බෑ. ආබාධිතයන්ට ගේන සම ඒ බොහෝ උපකරණ වලට විවිධාකාර බදු වදිනවා. ඔබතුමා එක පොඩක් හොයලා බලන්න.
ගරු චන්දිමීරක්කොඩි මැත්තම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තිබෙනවා.
ගරු නියෝජක කතානායකතුමනි අපේ අයවැය පිළිබඳ විවිධ මාතෘකා යටතේ සාකච්ඡා කරලා මේ රටේ ජනතාවට වැටිලා තියෙන තත්වයෙන් ගොඩ එන්නට අවශ්‍ය කරන සහනයක් ලබා දීම වෙනුවෙන් කැපවෙච්ච අයවැයක් හැටියට වැඩපිළිවෙලක් කලිනුත් මේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළා මෙවරත් ඉදිරිපත් කරා. නමුත් ඒ අයවැය සාකච්ඡාවේදී අපිට පැහැදිලි වුණා කිසිදු අරමුණක් නැති ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගැනීමට වැඩපිළිවෙලක් නැති කතන්දරයක් පමණක් ඉදිරිපත් වෙච්ච බව. අයවැය ඉදිරිපත් කරපු ජනාධිපතිවරයාම මුදල් අමාත්‍යවරයා හැටියට පසුගිය දවසේ කියනවා මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට වැඩපිළිවෙලක් නැහැ කියලා. අපේ ඔබ ආණ්ඩුවේ ඉන්න ආර්ථික විශේෂඥයෙක් වෙච්ච බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියනවා ඩොලර් සොයා ගැනීම සඳහා රාජ්‍ය දේපළ විකුණන එක තමයි කරන්න වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ තත්ත්වයකට අපේ රට ඇදලා දානවා නම් ඒ වගකීම ඔබ රජය හැටියට දැරිය යුතුයි කියන එක ජනතාව තරයේ විශ්වාස කරනවා. අපි විපක්ෂය හැටියට ඔබගේ ඒ රට ඉදිරියට ගෙන යන්න උත්සාහ ගන්න යම් වෑයමක් තියෙනවා නම් ඒ වෑයම වෙනුවෙන් අපේ සහයෝගය ලබා දෙන්න හැකියාව තියෙන බව දායකත්වය දෙන බව පුන පුනා කියන්නට කටයුතු කරා. නමුත් ඔබගේ අයවැය වාර්තාවට අනුව 63%කින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ හිතාගන්න බැරි ඉලක්කයක් ඉදිරිපත් කරා. ඒ ඉලක්කය කරා ගමන් කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල තියෙන්නේ බදු වැඩි කිරීම තුල බව ඔබගේ විවාදයේදී අපට තේරුණා. නමුත් නියෝජ්‍ය කතානායක සුබනි ඒ බදු වැඩි කිරීම තුලින් එක පැත්තකින් බදු වැඩි කරන්න කතා කරනවා අනිත් පැත්තෙන් ආදායම ඉලක්ක සාගත ලෙස
වැඩිකර ගැනීමේ ප්‍රධානම අරමුණු තමයි එක්ස්පෝර්ට් ඉන්කම් එක. අපනයන ආදායම වැඩිකර ගැනීමට කටයුතු කිරීම. අපනයන ආදායම වැඩි කිරීම සඳහා ආයෝජන මේ රටට ගෙනීම සඳහා අවශ්‍ය කරන විවිධ සැලසුම් පිළිබඳ කතා කරා. විවිධ උපක්‍රම ගැන කතා කරා. ඒ සැලසුම් උපක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි ඒ සඳහා අවශ්‍ය කරන පරිසරය අපනයන නිෂ්පාදකයාට ආයෝජකයාට අවශ්‍යයි. විදුලි බිල අතිශය ලෙස වැඩි වෙද්දී රුපියල් 130ක එහා පැත්තේ බැංකු පොලිය වැඩි වෙද්දී අපනයන ක්ෂේත්‍රය සඳහා 130ක පොලිය වැඩි වෙද්දී ප්‍රායෝගිකව ඔබ කියන ආකාරයට බලාපොරොත්තු වෙන ඒ රාජ්‍ය ආදායම ලබා ගැනීමට අපනයන දිර්ඝත්වීමට ආයෝජන ආයෝජකයන් මේ රටට ගෙන්වා ගැනීමට හැකියාව තියෙනවද කියන එක තාර්කිකව කල්පනා කරන්න. එනිසා මේ අයවැය ඉදිරිපත් වෙච්ච යෝජනා අදහස් ඔබගේ අරමුණු එකිනෙකට පරස්පර විරෝධී එකිනෙකට කොහෙද හරි ඝට්ටණය වෙන දේවල්. අපි පුන පුනා කිව්වා මේ රටේ ඉතාම පහසුවෙන් රුපියල් බිලියන 50කට එහා පැත්තේ හොයාගන්න පුළුවන් වෙන සිගරට් සඳහා වූ මිල වැඩි කිරීම බද්ද එහෙම නැත්නම් ඒ දැනට අනුමත වෙලා තියෙන ෆෝමියුලා එක මිල සූත්‍රයට අනුව සිගරට් මිල වැඩි කිරීමට කටයුතු කරන්න ඇයි ඒක නොකරන්නේ කියලා එහෙම කරන එක ගැන කිසි කතාවක් අදටත් නැහැ. කමිටු අවස්ථාවේදී විවිධ යෝජනාව ඒ පිළිබඳ තීරණයක් නැහැ. අපේ රටේ කැසිනෝ තියෙනවා 4ක්. ඒ කැසිනෝ වලින් පහුගිය අවුරුද්දේ බදු අරගෙන තියෙන්නේ 1.9 බිලියන 1.9ක් පමණයි. බදු අය කර ගැනීමේ ක්‍රමවේදයට අනුව බදු කැසිනෝ එකක ආදායමෙන් 40% බදු වැටියට අය වෙනවා. එතකොට එහෙමනම් අපේ රටේ තියෙන සියලුම කැසිනෝ මුදල් අමාත්‍යතුමනි පහුගිය අවුරුද්දේ හොයලා තින්නේ රුපියල් බිලියන 5යි. මේ දත්ත පිළිගන්න පුළුවන්ද?
කර්මන්තට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
කරු නියෝජ කතානායකතුමනි මෙන්න මේ ආකාරයට මුදල් සොයන උදවියගේ නිවැරදි ආදායමට නිවැරදි බදු ගත්තනම් අපේ රටට මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ කියන එක තමුන්නාසලට අපි ඉදිරිපත් කරන්න කැමැති.
කැටි පැහැදිලි කිරීමක් මේ ගරු මන්ත්‍රීතුමා. කැසිනෝ සඳහා තිබුණු බද්ද දැන් එතුමා කියන්නේ ආදායම් බද්ද 140යි. නමුත් මේ වාර්ෂික බද්ද ලියාපදිංචි බද්ද කෝටි 20 තිබිලා කෝටි 50 දක්වා අද දවසේ වැඩි වෙනවා. අද ඔබතුමාලාට අනුමත කරන්න ඇවිල්ලා තියෙනවා. ඒක පැහැදිලි කළ යුතුයි.
නියෝජ කතානායකතුමනි මම කිව්වේ අද වැඩි කරන එක නෙමෙයි. අය කරගෙන නැති බද්ද මේවා අය කරගත්තා නම් අර පේයි ටැක්ස් එකෙන් හැම දෙනාම තලාපෙලන තත්ත්වය මර්ධනය කරන්න පුළුවන් කියන එක. ඒ වගේම බදු වැඩි කරනකොට අපි ඉන්දියාව වගේ රටක බදු අය කරන ආකාරය පිළිබඳ සැලකිල්ලට ගත්තා නම් අපිට මීට වඩා ජනතාව තලන්නේ නැතුව රටට අවශ්‍ය කරන ආදායම ආදායම් ඉලක්කය කරා යන්නට හැකියාව තිබුණයි කියන එක තමයි මගේ මතය. ඒ වගේම සෞඛ්‍යයට අධ්‍යාපනයට වෙන් කරපු මුදල පිළිබඳව කිසිදු ආකාරයකට සෑහීමකට පත්විය නොහැකි කියන එකට අපට පුන පුනා කියන්න වෙනවා. ඒ වගේම තමයි ආරක්ෂක වියදම අපි ත්‍රස්තවාදය තියෙන කාලේ ඒ අවසන් කිරීම සඳහා විශාල මෙහෙවරක් අපේ රණවිරුවන් කරා. අපි ඒක අගය කරන්න ඕන. අදටත් ඒ අපේ රටේ ඉන්න අත්පා අහිමි වෙච්ච රණවිරුවන් ඉතාම ඉහලින් රැකබලා ගැනීමට මුදල් වෙන් කළ යුතුයි. නමුත් අනවශ්‍ය විදියට 2009ට කලින් තිබිච්ච චක්‍රලේඛවලට අනුකූලව අදටත් අනවශ්‍ය වියදම් ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවෙනවා කියන එක අපි හැමදෙනාම දන්නවා. ඒවට ගැළපෙන ආකාරයට රටට ගැළපෙන ආකාරයට අනවශ්‍ය වියදම් අඩු වෙන ආකාරයට ගැළපෙන චක්‍රලේඛ අදත් ඉදිරිපත් කළා නැහැ. මම යෝජනාවක් මේ අවස්ථාවේ කරනවා කමිටු අවස්ථා යෝජනාවක් හැටියට රටේ අනිකුත් ආයතන වලට ගැළපෙන ආකාරයට ඒ වෙනස් කිරීම කරන්න. නාස්තිය නවත්තන්න අනවශ්‍ය ආකාරයට සිදුවන ඒක ජනාධිපතිවරයා කරත්
අග්‍රාමාත්‍යවරයා කරත් ආරක්ෂක අමාත්‍යංශය කරත් අධිකරණය කරත් පාර්ලිමේන්තු කරත් ඒ සියල්ල නවත්තන්න ඕන. ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි අනවශ්‍ය දූෂණයට තියෙන මග නවත්තන්න. මේ රටේ අභියෝගාත්මක මොහොතක අපි විපක්ෂයේ හැටියට රට ඉදිරියට ගෙන යන්න අත දෙන්න සූදානම් කියන පණිවිඩය දීලා තියෙද්දි මන්ද පෝෂණය තුල අධිමන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ 56,000ක් ඉන්නවයි කියන එක රාජ්‍ය අංශවලට අනුවම දැනුවත් කරලා තියෙද්දි රටේ දුප්පතුන්ගේ ප්‍රමාණය 196 ඉක්මවන මොහොතක මේ අයවැය ඉදිරිපත් කරනවා කියන එක තේරුම් අරගෙන මම ඉතාම ඕනකමෙන් කියනවා දැනටත් අහුන්කන් නොදීපු ඇමතිවරු දැනටත් අහුන්කන් නොදීපු රජය කරුණා කළා නිවැරදි මගට යොමු වෙන්න කියලා.
බොහොම ස්තුතියි. එල්ලවල බන්තුමා
අපේ මේ මුදල් රාජ්‍ය ඇමතිතුමාට පුංචි ඉල්ලීමක් කරන්න. ඇතනම රාජ්‍ය ඔබතුමා කිව්වා ඩොලර් එක වැඩිවීම නිසා තමයි මේ පොත්පත්වල මිල පාසල් උපකරණවල මිල වැඩි වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මොකද අද උදේ අපේ ගෙදරට ඇහිලා එක මිනිස්සේ පෙන්නවා ළමයි 4 දෙනෙක් පාසල් යනවා. ළමයි 4 දෙනාගේ පාසල් උපකරණ ටිකේ මිල රුපියල් 98,000. ඉතින් මෙහෙම ගියොත් එහෙම පාසල් යන දරුවෝ යන ප්‍රමාණය අඩු වෙනවා. මේකට පුළුවන් නම් සහනාධාර ක්‍රමයක් මොකක් හරි ක්‍රමයක් හදලා දෙන්න කියලා මේ දුප්පත් දරුවන්ට පාසල් උපකරණ ටික ගන්න
රාජ්‍යමත්තුමා
නියෝජ කතානායකතුමනි මම අර දුන්න පිළිතුරෙන් මම අදහස් කරේ නෑ පාසල් ද්‍රව්‍යවල මිල අඩුයි දෙමව්පියන්ට කිසිම බරක් නෑ කියන එක. ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. 75%ක උද්ධමනයක් කියන්නේ මේ සියල්ලට මේවා බලපානවා. ඒ දරුවන්ගේ වටත් ඉතින් රජයේ හැටියට අපිට මේ වෙලාව කරන්න පුළුවන් ආකාරයේ තෝරාගත් ද්‍රව්‍ය සඳහා අපි බදු අය කරන්නේ නෑ. ඉතින් සහනාධාරයක් දෙනවා කියන එක වෙනම සොයාබැලිය යුතු සංකීර්ණ කාරණාවක්.
ඔව් බොහොම ස්තුතියි. ගරු ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි විශේෂයෙන්ම කවුරුත් දන්නවා අද මේ අයවැය ඉදිරිපත් වෙන්නේ විශාල ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක. අපි කවුරුත් ඉතාම හොඳ රටක එහෙම නැත්නම් පාසුකම් තියෙන ජනතාව සුඛිත මුදිත වෙච්ච තැනක ඉන්නේ නැහැ කියන කාරණාව පැහැදිලි වෙලා තියෙනවා. නමුත් විපක්ෂයේ හිතන්නේ ඡන්දයක් තිබ්බොත් මේ සියල්ලම විසඳේවි අලුත් මැන්ඩේට් එකක් ඕන කියලා තමයි විපක්ෂයේ සංවිධායකතුමාලා ඇතුළු හැමෝම සැරින් සැරේ කියන්නේ. නිතර කියන්න උත්සාහ කරන්නේ ජාත්‍යන්තරයෙන් කියන්නේ ආණ්ඩුව වෙනස් වෙන්න ඕන කියලා. මම හිතන්නේ මේ රටේ ජනතාවටවත් විදේශීය ආයතන වලට හරි රටකට හරි එහෙම නැත්නම් කාටවත් ඕන වෙලා නැහැ ආණ්ඩු මාරු කරන්න. හැබැයි මේ ඕනකම තියෙන්නේ විපක්ෂයේ අය කලබලේ කොහොම හරි මේ රටේ ජනතාව ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න වෙලාවේ ඒ ජනතාවගේ පීඩනය හරහා ඒ දුක හරහා ඒ අය බලනවා තමන්ගේ බඩ වඩා ගන්න නැත්නම් තමන්ගේ බලලෝභී සිහින සබා කරගන්න. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන අපි මේ අයවැය ඉදිරිපත් කරනකොට කරන නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ තිබුණේ ගෑස් පෝලිං තෙල් පෝලිං කිරිපිටි පෝලිං පොහොර සඳහා මහ විශාල විරෝධතා ඇතුළු මහ විශාල ව්‍යසනකාරී වටපිටාවක් තිබුණේ. එක දවසකට 2-3 දෙනා පෝලිං වල මිය යන තත්ත්වයක් තිබුණේ. එවැනි තත්ත්වයක් තුළ ඒ ජනතාව පෝලිං වලින් යම් ප්‍රමාණයකට මුදෝලා නිතර මිය යන ප්‍රමාණය ඒ පෝලිං වල මිය යන ප්‍රමාණය නැති කරලා අද යම් සහනයක් තියෙනවා. මම කියන්නේ නැහැ මේක සුපිරිම අයවැය මේක තමයි හොඳටම කරේ කියලා. නැහැ මේකේ අඩුපාඩු හෝ මේකේ ජනතාව බලාපොරොත්තු වෙච්ච සියල්ලම නැහැ. හැබැයි මේ තියෙන හැටියට අපි කිය අපි දන්නව කතාවක් තියෙනවා යකාගේ හැටියෙත් තමයි විමානේ කියලා. ඒ නිසා මේ රට වැටිලා තියෙන තත්ත්වෙත් එක තමයි මේ ආර්ථිකය කියන්නේ. හැබැයි මේට වඩා හොඳට අපිට බදු ආදායම් ලබා ගන්න පුළුවන් නම් ආයුක්ජක වෙනවා නම් සංචාරක වෙනවා නම් මේක ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් සංචාරකෝ ටිකක් එන තැනට ඇවිල්ලා තිනවා. ඒ වගේම ආයෝජකයෝ ටිකක් යම් ප්‍රමාණයකට අද එමින් තිනවා. ඒ වගේම පොහොර සානාධාරයේ පොහොර ටික ලැබෙමින් තිනවා. එතකොට ආයි වගා කරන්න ගොවියා ඉස්සරහට ඇවිල්ලා තියෙන වෙලාවක අද යම් මට්ටමක ආර්ථිකයේ ශක්තිමත් වෙමින් ඉන්නවා. ඉතින් මේක මාස තව 7-8ක් ඇයි ආ ස්ථාවරත්වයට එන්නේ. ඒ වගේම IMF එකේ ලැබෙන ණය සහ ආධාර සහන ලබා ගන්න තැන ජනවාරි වෙනකොට හරියයි කියන තැනේ මේ මහ බැංකුව අධිපතිතුමා කියන එතුමා දේශපාලකයෙක් නෙමෙයි එතුමා කියන කාරණා අපි පිළිගන්නවා. ඒ නිසා රට වැටිච්ච තැනින් කෙමෙන් කෙමෙන් තමයි ඉස්සරහට යමින් තියෙන්නේ. ඒ කෙමෙන් කෙමෙන් ඉස්සරහට යනකොට අපිට වගකීමක් තියෙනවා ඒ වැඩ පිළිවෙලට සහාය දෙන්න. බලලෝභී සිහින සබා කරගන්න නෙමෙයි මේ ආණ්ඩුවේ හිටියේ කියලා අපි සම්පූර්ණ තෘප්තිමත් භාවයකින් අපි විශ්වාස කරන්නේ ජනතාව අපේක්ෂා කරන සියල්ල ඉෂ්ට වෙලා තියෙනවා කියලා විශේෂයෙන් මම දිගින් දිගටම කිව්වා පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බලපානවා කියලා මේ පාසල් පොත්පත් පෑන පැන්සල මකන කෑල්ලේ ඉඳන් කවකට පෙට්ටිය ඉඳන් 200 ගානකින් වැඩි වෙලා 100 නෙමෙයි ඊට වඩා 7-8 ගුණයකින් වැඩි වෙලා ඉතින් ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා එදා මම කතා කරනකොට කිව්වා සිස්මත් දය කරන්නේ නැහැ අපි මේ තත්ත්වය කියලා හැබැයි ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි අපි ආණ්ඩුවක් විදිහට අවධානය යොමු කරන්න ඕන අයවැයට සහාය දෙනවා වගේම මේ රටේ භාණ්ඩ මිල වැඩි කරන්නේ බදු හිඳමත් නෙමෙයි කූට වෙළඳ මාෆියාවන් විසින් මේ භාණ්ඩ මිල වැඩි කරනවා ඩොලරේ මිල වැඩි වුණ නිසා විතරකුත් නෙමෙයි ඒ අය අධිලාභ ලබා ගැනීම සඳහා මේ හිටපු ගම කිසිම බද්දක් වැටෙන්නේ නැතුව මේ ඩොලරේ මිල වැඩි වුණේ අද ඊයේ නෙමෙයි මේක දැන් සෑහෙන කාලයක විතරයි ඒ ස්ථාවරත්වයේ තියෙන්නේ එතකොට ඒ වැඩි කරලා එතෙන්ට යන්නේ ව්‍යාපාරිකෝ මේකෙන් ගස්සා ගන්නවා පොඩි දරුවාගේ පාසල් දරුවාගේ පොත් බෑග් එකෙන් සපත්තු දෙකෙන් පොතෙන් පෑනෙන් මේ අය ගස්සා ගන්නවා එහෙමනම් අපිට ආණ්ඩුවට වගකීමක් නැහැ නිකම්ම මේක සෙස්පත් දාය කරන්නේ නැතිව සම්කුත් වෙන්නේ නැහැ කියලා අපිට වගකීමක් තියෙනවා ඒ පාරිභෝගික අධිකාරිය සහ රජයේ ආයතන යොමු කරලා මේවා වැඩි වුණේ ඇයි වැඩි කරන්න සාධාරණ හේතුවක් තියෙනවද නැත්නම් වහම අඩු කරලා යම් සාහන දෙන්න ඇත්ත විපක්ෂයේ කියන කාරණා විතර නෙමෙයි අපිත් ගමට යන මිනිස්සු නිසා ගමේ දරුවෝ දන්න නිසා පාසල්ට යන නිසා විශාල පීඩාවකින් ජනතාව ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ දරුවාගේ පාසල් පොත් පට්ටික සාධාරණ පිළිවෙලකට ගන්න ක්‍රමවේදයක් ඇති කළ යුතුයි ආණ්ඩුවක් විදියට. ඒ වගේම තමයි ඉන්දර ගැන අපි දන්නවා විදුලිය සම්බන්ධව ගත්තාම විදුලිය යම් අවුරුදු ගානක් තිස්සේ වැඩි කරලා නැහැ. නියාමන කොමිෂම හරි කවුරු හරි කාගේ හරි වැරද්දක් නිසා විවිධ ආණ්ඩු විවිධ සහන දුන්නා. හැබැයි සහන දීලා දැන් මේ මිනිස්සු හතර මුණින් දාලා අද වැටිලා කබලෙන් ලිපට වැටිච්ච වෙලාවක දෙවනි වතාවටත් අපි වැඩි කරන්න ගියොත් එහෙම මේ අපේ විදුලිය ගාස්තුව ඒක මිනිස්සුන්ට දරා ගන්න බෑ. ඒක මිනිස්සු විශාල පීඩාවකට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට අඩුවාදායලාභී අයට යම් විශේෂ සහනාධාරයක් වෙනකම මධ්‍යම පාන්තිකය පවා දැන් අමාරු තැනක ඉන්නේ. ඒ අයට සහනයක් දෙන්න ඕන යම් වැඩි කිරීමක් කරන්න ඕන නම් අඩු ගානේ රට යම් ස්ථාවර තැනකට ඇවිල්ලා මාස 6ක් 7ක් ගියාට පස්සේ අපිට දෙවෙනි වටේට යන්න පුළුවන්. නමුත් එතකන් අපි මෙවැනි තීන්දුවකට යනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක් ජනතාවගේ පැත්තෙන්. ඒ වගේම අද ආණ්ඩුව පැත්තෙන් ගන්න හොඳ තීන්දුවත් මං හිතන්නේ විපක්ෂයට පේන්නේ නැහැ මං හිතන්නේ දිගින් දිගටම මේ රටේ ජනතාව මන්ද පෝෂණයට පත් වෙලා තියෙනවා අනිත් පැත්තෙන් විවිධ අර්බුදවලට ආර්ථික වශයෙන් උද්දමනය වැඩි වීමත් එක්ක පත් වෙලා තියෙනවා එතකොට ආණ්ඩුව විදියට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 30කට වැඩි ප්‍රමාණයකට අද යම් සහනාධාර ප්‍රමාණයක් දෙනවා රුපියල් 7500 දක්වා සහනාධාර දුන්නා ඒ වගේම සමෘද්ධි සහ වැඩිහිටි ආබාධිත මේ අයගේ සහන දෙනවා ඉතින් ලබන අවුරුද්දටත් මේ ආධාර ඒ විදියටම ලබා දෙන්න මාස 4කට ඊට පස්සේ යම් ක්‍රමවේදයක් කරා කරන්න තීන්දුව කරලා තියෙනවා ඒක හොඳයි හැබැයි ඒකට වෙන් කරලා තියෙන මුදල රාජ්‍ය අමාත්‍යතුමා මං හිතන්නේ ප්‍රමාණවත් නැහැ ඒ වගේ නැවත සලකලා බලන්න ඕන ඒ වගේම අනිත් පැත්තෙන් අපි මේ රටේ අනාගතය ශක්තිමත් කරනවා නම් අපි පිට රටින් නැව් වෙනකම් බලලා ආධාර වෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ අපි ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙල තියෙන්න ඕන අපේ අපනයනාභිමුඛ නිෂ්පාදන වැඩි කරලා ඒ නිෂ්පාදන පිට රට යවලා ඒකෙන් ඩොලර් ආදායම් ලබා ගන්න ගමන් අපේ ඩොලර් ආදායම් පිට රට යන්නේනික අපනයන ප්‍රමාණය ආනයන ප්‍රමාණය අඩු කර ගන්න ඕන අනවශ්‍ය දේවල් අපි ගෙන්න ගන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට වගකීමක් තියෙනවා මේ රටේ ගොවියාගේ ඒ පොහොර සාන ආධාරයේ නැවත ලබා දෙන්න කටයුතු කරා ඒක ජනාධිපතිතුමාට රජයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැබැයි ඒ වගේම ඒ ගොවියා නිෂ්පාදනය කරන වීතික සාධාරණ මිලට ගත්තේ නැත්නම් ඒ අයට නැවත මහ විශාල අර්බුදයක් මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඒ ගොවියාගේ වීතික සාධාරණ මිලට අරගෙන අපි ශක්තිමත් කරොත් තමයි ආර්ථිකය හැදෙන්නේ. ජනාධිපතිතුමා ගමින් ගමට ගිහිලා පහුගිය කාලේ කිව්වා අපි ආර්ථිකය හදන්න නම් නැවත ඊගාව කන්නේත් අපි හොඳට වපුරන්න ඕන කටයුතු කරන්න ඕන. ඔව් ඒක ජනතාව දැන් ගොවියෝ ආරම්භ කරලා තියෙනවා. හැබැයි අස්සන්න මිල් දී ගැනීම කාර්ය කරන්න ඕන. මම හිතන්නේ ජනාධිපතිතුමා ආශීර්ව අවස්ථාවක රට බාර අරගෙන අපිට තිබුණේ රටේ ප්‍රශ්නයක් අප කිරියල් ඇමතුමා වෙලාව කිව්වා කට්ටිය හැංගිලා හිටියා කියලා. මේ විවිධ අය විවිධ විදියට බලයේ ආයුතු දෙස අරගෙන මන්ත්‍රීවරු මහපාරේ මරලා ගහලා දාලා ගෙවල් ගිනි තියලා දේපළ විනාශ කරලා
රටම ලේවිලක් බවට පත් කරමින් තිබුණු වෙලාවක මේ රටේ නීතිය ආධිපත්‍යය ස්ථාපිත කරන්න රටට යම් විදියකට ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා කියන තැනට ගේන එතුම කටයුතු කළා. ඒ කියන්නේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම එදා ඒ අරගලයට ගිය අය පවා අරගලයට යම් යම් සම්බන්ධ වෙච්ච අය කියනවා දැන් අරගලය ගෙනියෙන් යමින් තියෙන්නේ රට විනාශය කරා. ඒ නිසා හැමතිස්සෙම අරගල නෙමෙයි දැන් ඕන ස්ථාවර ආණ්ඩුවක් රටට හරියන්නේ රටේ ජනතාවට වගේ කියන ආණ්ඩුවක් කියලා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිට වඩා හොඳින් එතුමාලා දන්නවා. නමුත් එතුමාගේ අපි විශ්වාස කරන මේ ආපු කාලය තුළ යම්කිසි සාධනීය වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වගේම එතුමා නායකයෙක් විදිහට අද රටේ අනාගතය ගැන හිතලා යම් යම් තීන්දුව ගන්නවා. අපි කියන්නේ නැහැ ලාභ ලබන ආයතන විකුණන්න ඕනි කියලා. හැබැයි පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරලා ආදායම් ලබා ගත යුතු ආයතන වලින් ආදායම් ලබාගෙන රටේ ජනතාවට බර අඩු කරලා අපි හෙට දවසේ යහපත් කරගන්න ඕනේ. ඒ නිසා අපි අපේ රටේ අභිවෘද්ධිය ගැන හිතන අයවැයක් බවට මේක පත් කරගන්න ඕනේ. මේකේ අඩුපාඩු තියෙන පුළුවන්. හැබැයි හැමදාම හිඟන්නගේ තුවාලේ වගේ මේක දිගින් දිගට වර්ධනය කරගෙන හෙට දවසේ ඡන්දයක් ඡන්දයක් කියලා අරගල කර කර ගිහිල්ලා මේ රට ගෙනියන්න බෑ. සංචාරකයාට බයක් නැකත් නැතුව රටට එන්න දෙන්න ඕනේ. විදේශික ශ්‍රමිකයෝ ආවන පේෂන් ටික ගෙන්න ගන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපනයන ටික කරගෙන යන්න පුළුවන් විදිහට ඒ ආර්ථික නිෂ්පාදන සමහර දරුව ඇමතුමා සමහර ව්‍යාපාරිකව රට දාලා යන තැනට පත් වෙලා තියෙනවා. ඒක ගැන අපි හිතන්න ඕනේ. ඒ ව්‍යාපාරිකයාට අත්තලක් දෙන්න ඕනේ. ඇත්තට බදු ගන්නත් ඕන. යම් යම් වියදම් වැඩි නිසා
වියදම්
වැඩි කරන්නත් ඕන. මට විනාඩියක් දෙන්න. වියදම් වැඩි කරන්නත් ඕන. නමුත් වියදම් වැඩි කිරීම හෝ බදු ගැනීම තුල මල ලොතරා රොන් ගන්නාසේ ක්‍රමවේදී අපි භාවිත නොකළොත් ව්‍යාපාරිකව යම් ප්‍රමාණයකට අතහැරලා යාවි. ඒ වගේම කූට ව්‍යාපාරිකව හඳුනගෙන පාලනය කරලා ජනතාවට සහන දෙන්න සැබෑ හොඳ රට වෙනුවෙන් වැඩ කරන ව්‍යාපාරිකව රකින්න සහ අනිත් පැත්තෙන් ජාතියට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වන්න කටයුතු කරන්න. ඒ සඳහා ජනාධිපතිතුමා මොන ප්‍රශ්න තිබුණත් යම් විදියට සාධනීය පියවරක් මේකේ අරගෙන තියෙනවා. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙමින් අපේ අදහස් දෙකම අවසන් කරමු.
බොහොම ස්තුතියි කරපන්තුමා.